Honorable Mujibur Rahman, you have 21 minutes.
Garu Sabhapatumiyani Stuti Visheshayenma Nagarika Nivasa Mahamarga Civil Guan Seva Amatyanshe Vaisheshayata Katha Kirimata Labima Gana Visheshayenma Api Dan Gattot Paugiya Avurudde Nivasa Ha Nagarika Amatyanshe Api Pragatiya Diya Baluwoth Itama Adu Pratishatayak Tiyena 12ක් වගේ තමයි ප්‍රගතිය වාර්තා කරන්නේ. ඒ කියන්නේ අපි හැම ආණ්ඩුවක් කාලෙම සාමාන්‍යයෙන් නිවාස හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රගතිය 90%කට වඩා වාර්තා වෙනවා. නමුත් පෞගිය 2025 අපි මේ අවුරුද්දේ ප්‍රගතිය බැලුවම 12ක් වගේ තමයි වාර්තා වෙන්නේ. ඒ වගේම ගරු සභාපතිතුමිය අලුත් යෝජනා අපි දැක්ක පෞගිය අයවැය යෝජනාවේදී අලුත් යෝජනා රාශියක් ඉදිරිපත් වුණා. නමුත් ඒ යෝජනා එකක්වත් ක්‍රියාත්මක වුණේ නැහැ. විශේෂයෙන්ම අපි ගත්තොත් දැන් ජනාධිපතිතුමා නාගරික සංවර්ධන අධිකාරිය හරහා මිලියන 750ක් එතුමා වෙන් කරා අනුරාධපුරයේ කසල කළමනාකරණය සඳහා. නමුත් ඒ ව්‍යාපෘතියවත් පටන් ගන්න බැරි වුණා මිලියන 750ක් එතුමා වෙන් කරගෙන. ඊළඟට විදේශීය ණය යටතේ අපිට පෞගිය ආණ්ඩු කාලේ පෞගිය ආණ්ඩු කාලේ ඩොලර් මිලියන 4000ක වගේ ප්‍රමාණයක් ලැබුණා නිවාස අඩු ආදායම් නිවාස හදන්න. ඒ නිවාස හදන එක අපි බැලුවොත් එහෙම දැන් පෞගිය කාලේ පෞගිය ආණ්ඩු කාලේ පටන් ගත්ත ඒ ව්‍යාපෘති අද වෙනකොට කොළඹ මාලිගාවත්තේ නිවාස 700ක ව්‍යාපෘතියක් ඒ වගේම කොළඹ මට්ටක්කුලියේ ෆර්ගියුසන් පාරේ නිවාස 700ක ව්‍යාපෘතියක් ඒ නිවාස දෙකම ව්‍යාපෘති අද වෙනකොට මන්දගාමි ස්වරූපයෙන් තමයි ගමන් කරන්නේ. ඒක වැඩ වෙන්නේ නැහැ. ඉතාම හෙමින් තමයි ඒව ගමන් කරන්නේ. ඒක තුල මම දන්නවා ඒ ව්‍යාපෘතියට ලැබිච්ච විදේශ ණය ඇමරිකානු ඩොලර් මිලියන 200ක් විතර වගේ දැන් ඉතුරු වෙලා තියෙනවා. ඒ ඉතුරු වෙලා තිබෙන්නම වැඩේ වෙන්නේ නැහැ. දැන් සෑහෙන කාර්යයක් වෙනවා. ඉතාම මන්දගාමීව වෙනවා. ඊළඟට තමයි ගරු සභාපතිතුමියනි දැන් මේ නාගරික සංවර්ධන අධිකාරිය තිබෙනවා ජාතික භෞතික සැලැස්මක් තියෙනවා. දැන් අපිට පේනවා දැන් ඒ ජාතික භෞතික සැලැස්ම අතහැරලා තියෙන්නේ. දැන් ඒ සැලැස්ම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දැන් එහෙම මෙහෙන් එකක් දෙකක් ක්‍රියාත්මක වෙන්න උත්සාහ කරනවා. නමුත් භෞතික සැලැස්ම අද වෙනකොට ක්‍රියාත්මක වෙන එක අත්තිතොලද කියන එකත් ප්‍රශ්නයක් තිබෙනවා. දැන් අපි දැක්ක පෞගිය කාලේ අපි ඇමතුමා අර පිටකොටුවේ තිබෙන බස් නැවතුම් පොළ ඕල්කට් මාවතේ තියෙන ප්‍රධාන බස් නැවතුම් පොළ නවීකරණය කරන්න රුපියල් මිලියන 450ක් වෙන් කරා. දැන් අපි දන්නවා මේකට තිබෙනවා භෞතික සැලැස්මක්. බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් තියෙනවා. ඕල්කට් මාවතේ ඒ වගේම අර මැනින් මාකට් එකත් එක්ක පරණ එතන එනවා ට්‍රාන්ස්පෝර්ට් හබ් එකක්. ඒතකොට ඒ ට්‍රාන්ස්පෝර්ට් හබ් එක වැඩ ඒකේ තිබෙන සාක්ෂරතා අධ්‍යයනය අවශ්‍යතාවයල් තවම කරලා නැහැ. නමුත් අපිට පේනවා මිලියන 450ක් වෙන් කරා පරණ බස් නැවතුම් පොළ නවීකරණය කරන්න. දැන් ඒක කරයි කියලා පිටකොටුවේ ඒ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. මොකද දැන් පිටකොටුවේ තියෙනවා බස් නැවතුම් පොළ තුනක්. එකක් තියෙනවා බැස්තියන් මාවතේ, ඊළඟට තියෙනවා ගුණසිංහපොර. දැන් එතකොට මේ බස් නැවතුම් ප්‍රධාන බස් නැවතුම් පොළ තුනම එක තැනකට ගේන්න තමයි අර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ගොඩනගන්න ඕනේ කියන ඒ කන්සෙප්ට් එක උඩ වැඩ කරගෙන ආවේ. දැන් අපිට පේනවා ඒක යන්නේ නැහැ ඉස්සරහට. දැන් ඒක යන්නේ නැතුව අර පරණ ටික රිපෙයාර් කරගෙන යන්න හදනවා. නමුත් ඒකට වෙන් කරන මුදල දිහා බැලුවම අපිට පේනවා රුපියල් මිලියන 450ක්. විශාල මුදලක්. ඇත්තටම ඒ මුදලයි තව මිලියන 400ක් දැම්මනම් අර පිටකොටුවේ තියෙන ප්‍රධාන බස් නැවතුම් පොළ තුනම මැනින් මාකට් එකට ගේන්න පුළුවන්. ඒ තුනම ගේන්න පුළුවන් මැනින් මාකට් එකට. ඒක ගෙනාව නම් විශාල වාහන තදබදයකුත් ඒ වගේම මගීන්ටත් පහසු වෙනවා. මොකද එතකොට ප්‍රධාන බස් නැවතුම් පොළ තුනම එක ස්ථානයකට එහෙම තුලම එතන මගීන්ටත් ඒක විශාල පහසුවක් වෙනවා. නමුත් අපිට පේනවා ඒ සංකල්පය අතහැරලා දාලා ඒ තිබෙන ප්‍රධාන ඒ කියන්නේ අපි පෞගිය කාලෙම නාගරික සංවර්ධන අධිකාරිය විසින් ගොඩනගපු ජාතික භෞතික සැලැස්ම අතහැරලා තියෙනවායි කියලා අපිට පේනවා. ඒක අතහැරලා දාලා තනින් තන හදාගෙන ඒම තුල මම හිතනවා අපි බලාපොරොත්තු වෙන තමුන්නාන්සලත් බලාපොරොත්තු වෙන මේ ගමනාගමන තිබෙන මේ ප්‍රශ්නෙට කොළඹ නගරය සංවර්ධනය කිරීමේ වැඩසටහනට මේව පිටුවහලක් වෙන්නේ නැහැ. ඒවගේම තමයි ගරු සභාපත්තුමැනි ඊළඟට පෞගිය කාලේ මම නිතරම පෙන්නල දුන්නා විශේෂයෙන්ම නිවාස අධිකාරියට අයිති ඉඩම්. දැන් ඒ ඉඩම් පෞගිය කාලේ 2020-24 කාලේ නොයෙකුත් ජාවාරම් කාර්යයන්ට අයතා ලෙස ලබා දීලා තියෙනවා. දැන් තමුන්වහන්සේලා ආණ්ඩුව ඇවිල්ලා අවුරුද්දක් එනවා. මම ඇමතිතුමාට කීප වතාවක්ම මෙතන ප්‍රශ්න අහලත් මම කිව්වා හිටපු ඇමතිතුමාට මේ සමහර ඉඩම් තියෙනවා මාලිගාවත්ත නිවාස සංකීර්ණේ. ඒ නිවාස සංකීර්ණය ඇතුලේ ඒ නිවාස සංකීර්ණවල ඉන්න ජනතාවට ඒගොල්ලන්ගේ වාහන නවත්තන්න තිබෙන රතගාල පවා ඉතාම අයිතු ලෙස දීලා තියෙනවා ගබඩාවල් කරගෙන. ඒ කියන්නේ ජනාකීර්ණ ප්‍රදේශයක ඉන්න මම එතුමාට කීප වතාවක්ම මම පැමිණිලා ඉදිරිපත් කරා. නමුත් කිසිම දෙයක් උනේ නැහැ. ඉතින් මම දන්නේ නැහැ ඇයි ඒක වෙන්නේ නැත්තේ කියන එක. මම කීප වතාවක්ම හිටපු ඇමතිතුමාට වාචිකවත් කිව්වා. එතුමාට වීඩියෝ දාලා මම පෙන්නුවා ඒ ජනතාවගේ පරිභෝජනය සඳහා වූ තිබෙන මේ රතගාලවල්, ඒ නිවාස සංකීර්ණයේ ඉන්න ජනතාවගේ වාහන නවත්තන්න තියෙන රතගාලවල්, ඒ 2020-24 කාලය තුලදී ඒවා දීලා තියෙනවා මේ බඩු ගබඩා කරන්න. කොහොමද උන්නත් දන්නේ නැහැ. නමුත් ඒවයි මම නැවත හරි ගැස්සීම් වෙලා නැහැ ගරු ඇමතිතුමනි. ඒ සඳහා ඔබතුමාගේ අවධානය යොමු කරනවා. ඔබතුමා නිවාස ඇමතිහෙට බාර මේ බාරව ඉන්න හින්දා වහාම ඒ සම්බන්ධව ක්‍රියාත්මක වෙන්න කියලා. ඒ වගේම තමයි දැන් මාර්ග සංවර්ධන අධිකාරිය. දැන් මාර්ග සංවර්ධන අධිකාරිය 2025 අපි බැලුවොත් ඒව රුපියල් බිලියන 324ක් වෙන් කරලා තියෙනවා. 25. ඒ 25 වෙන් කිරීම තුන 140ක වියදමක් එදා ඒ මුදල් වලින් කරලා තියෙනවා. ඒතරද මේ RDA එක මෙවැනි ප්‍රගතියක් ලබා ගත්තේ විශේෂයෙන්ම RDA එක ඇතුළේ ඉන්න ඉංජිනේරුවන් 200ක් විතර වගේ අද වෙනකොට රට අතහැරලා දාලා ගිහිල්ලා තියෙනවා. ඉතාලම ඉංජිනේරු ප්‍රමාණය අඩුයි. අවුරුදු 4කින් විතර වගේ ඉංජිනේරුවන් බඳවාගෙනත් නැහැ RDA එකට. ඉතින් මෙවැනි විශාල හිඟයක් තිබෙනවා. ඒ වගේම ඔවුන්ගේ නොයෙකුත් දීමනාහා ඔවුන්ගේ වරප්‍රසාද සම්බන්ධව ගැටලු තිබෙනවා. දැන් ඉංජිනේරුවරුන් කීප වතාවක් ගරු ඇමතිතුමාගෙන් සාකච්ඡාවල් ඉල්ලලා තිබෙනවා. ඔවුන්ට සාකච්ඡාවල් ලැබිලා නැහැ කියලා තමයි ඔවුන් කියන්නේ. ඔවුන් මේ 27 වෙනිදාට යනවා වැඩ වර්ජනයකට යන්න දැන් ලෑස්ති වෙලා ඉන්නවා. ඒ හින්දා අපි මම යොමු කරනවා ඔබතුමාට ඒ 27 වෙනිදාට වැඩ වර්ජනයට යන්න කලින් වහම එතුමන්ලත් එක්ක කතා කරලා එතුමන්ලගේ තිබෙන මේ දීමනා ප්‍රශ්න නොයෙකුත් ආකාරයේ අනෙකුත් ගැටලු සම්බන්ධව ඒවට ලබා දෙන්න කියලා. ඒ වගේම තමයි දැන් මේ පාර්ලිමේන්තුවට යහා තියෙන ජපන් මිත්‍රත්ව පාර. දැන් මේ ජපන් මිත්‍රත්ව පාර කිලෝමීටර් 1.5 කාපට් කරන්න දැන් මාසයකට වැඩි කාලයක් අරන් තියෙනවා. තාම ඒක ඉවර නැහැ. ද මාසයකටත් වඩා වැඩි කිලෝමීටර් 1.5යි. මම දන්නේ නැහැ ඇයි මෙච්චර හැමින් මේක යන්නේ කියලා. ඉතින් මම අවධානය යොමු කරන ඇමතිතුමාගේ ඒකත් බලන්න මාසයකට වඩා වැඩි කාලයක් ගිහිල්ලා තිනවා කිලෝමීටර් 1.5 තවම කාපට් කරගන්න බැරි වෙලා තිනවා තවම පාගයයි ඒක වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි දැන් අපි කතා කරා දැන් මේ පෞගිය දවස්වල විශේෂයෙන්ම මේ වර්තමානයේ බලපාන ගැටලු කීපයක්. ඒක තමයි ව්‍යවස්ථාදායක සභාවට ජනාධිපතිතුමා විසින් ඔඩිටර් ජෙනරල් එහෙම නැත්නම් විගණනාධිපතිතුමා පත් කිරීමට යෝජනාවක් එව්වා. ඒ යෝජනාව මේ ව්‍යවස්ථාදායක සභාවක දික්ෂේප කළා. ප්‍රතික්ෂේප කළාට පස්සේ එතුමාට මාස 6ක කාලයක් දුන්නා. ඒ මාස 6ක කාලයක් දුන්නේ විශේෂයෙන්ම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණනාධිපතිතුමා තමයි දැන් වැඩ බලන විගණනාධිපතිවරයා හැටියට ඉන්නේ. එතකොට දැන් තියෙන ප්‍රශ්නේ තමයි දැන් එතුමාට නැවත වතාවක් එතුමාගේ කාලය දීර්ඝ කරන්න ඉල්ලුවාම දැන් ව්‍යවස්ථාදායක සභාවක ප්‍රතික්ෂේප කළා. දෙන්න බෑයි කියලා කොහොමද දෙපාරක් දුන්නේ ඉන්නේ. ඉතින් අපිට තේරෙන්නේ නැහැ ඇයි මේ නැවත ජනාධිපතිවරයා මේ වැඩ බලන විගණනාධිපතිවරයා හැටියටම මේ තියාගන්න හදන්නේ කියලා. දැන් මෙතුමා ඇවිල්ලා අවුරුදු 30ක් විතර වගේ විගණනාධිපති කාර්යාලයේ වැඩ කරලා හැම ශේෂ්ත්‍රයෙන් පිළිබඳව අධ්‍යක්ෂීම් තියෙන කෙනෙක් වර්තමානයේ නියෝජ්‍ය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණනාධිපතිවරයා හැටියට මෙතුමා වැඩ කරන්නේ. දැන් මාස 6ක් එතුමා වැඩ කරලා තියෙනවා වැඩ බලන විගණනාධිපතිවරයා හැටියට. ඇයි මෙතුමාව ස්ථීර කරන්න බැරි? ඇයි මෙතුමාව ස්ථීර කරන්නේ නැත්තේ? දැන් ඔබතුමාලගේ විශේෂයෙන්ම ඔබතුමාලගේ මේ පෝසත් රටක් ලස්සන ජීවිතයක් කියන ඒ පොතේ පිටු අංක 198 රාජ්‍ය සේවයේ පිළිබඳව ඔබතුමාලා පැහැදිලිව කියලා තියෙනවා. දක්ෂතා තියෙන අයට, ජ්‍යෙෂ්ඨ අයට තමුන්නාන්සලා ඒ උසස් වීම් ලබා දෙනවයි කියලා පැහැදිලිව කියලා තියෙනවා. එහෙම කියලා තියෙද්දි ඇයි මෙතුමාව ඒ තනතුරේ ඒ ස්ථීර කරන්නේ නැත්තේ? මට තේරෙන්නේ නැහැ. ජනාධිපතිතුමා බලාපොරොත්තු වෙනවාද එක්කෝ එතුමාගේ මේ කැලණිය කැම්පස් එකේ ඉන්න එයාගේ බැච්මේට් කෙනෙක් ගෙනල්ලා දාන්න. දැන් කලින් දාන්න හැදුවා. කලින් දාන්න හැදුවාම විවස්ථා සභාව ඒක රිජෙක්ට් කරා. එයා හරියන්නේ නැහැ කියලා. ඒ කියන්නේ එයා අඩුම ගානේ රාජ්‍ය සේවයේ නැති කෙනෙක්ව විකර්ණාධිපති කරන්න හැදුවා. මට පුදුමයි, මොකද අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ කෙනෙක් මේ මොකද විශේෂයෙන්ම මේ 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 එතුමා මේ රාජ්‍ය සේවය ගැන කතා කරා. ඒ වගේම එතුමා ඒ කතා කරපු දේවල් එක්ක, එතුමා කියපු දේවල් එක්ක කොහොමද මේ පෞද්ගලික අංශයේ කිරුමු කෙනෙක් ගෙනල්ලා විකර්ණාධිපති කරන්නේ? එතුමා ගෙනාව ප්‍රතික්ෂේප වුණා. දැන් නැවත වතාවක් මේ ඉන්න එක්කෙනාව ආයෙ දීර්ඝ කරන්න බලන්න. ඉතින් එහෙම නැත්නම් එක්කෝ විකර්ණාධිපති කෙනෙක් නැද්ද දාගන්න? දැන් ඔබතුමාලා මුදල් අමාත්‍යාංශයේ ලේකම් අයින් වුණාම ඔබතුමාලාට ලේකම් කෙනෙක් නැතුව හිටපු නියෝජ්‍ය ඇමතිවරයව මුදල් අමාත්‍යාංශයේ ලේකම් කරා. මම නම් කියනවා එහෙමනම් විකර්ණාධිපති කෙනෙක් නැත්නම් මේ කෝප් කමිටුවේ සභාපතිතුමා හරි ගිහිල්ලා විකර්ණාධිපති කරන්න. එහෙම විකර්ණාධිපති කෙනෙක් නැත්නම් දැන් මොකද ඔබතුමාලා මේ ප්‍රැක්ටිස් එකනේ යන්නේ? දැන් මේ පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය ඇමතිවරයව ගිහිල්ලා මුදල් අමාත්‍යාංශයේ ලේකම් කරා. නමුත් කලක අපි කබ්‍රාල් ගිහිල්ලා මහ බැංකුවේ අධිපති වෙලා ඉන්නකොට ඔබතුමාලා ඒක විවේචනය කළා. ඒක වැරදි කියලා කිව්වා. නමුත් ඔබතුමාලා ඒ වැරද්දම නැවත කරනවා. ඒ හින්දා තමයි මම මේ කියන්නේ. දැන් ඇයි එතුමාව මේ සුදුසුකම් තියෙද්දි, එතුමා විකර්ණාධිපති කාර්යාලයේ අවුරුදු 30ක් සේවය කරලා තියෙද්දි ඇයි ඒ පත්වීම ස්ථිර කරන්න බැරි? එහෙමනම් ජනාධිපතිතුමා බලාපොරොත්තු වෙනවා එතුමාට ඕන කෙනෙක් ගෙනල්ලා දාගන්න. එහෙම රාජ්‍ය සේවය කරන්නද ඔබතුමාලා බලේ ගත්තේ? එවැනි රාජ්‍ය සේවයක් ගැනද ඔබතුමාලා කතා කරේ? එවැනි පාරිශුද්ධවාදය ගැන, එවැනි විනිවිදභාවය ගැන තමුන්නාන්සලා කතා කරේ? විපක්ෂයේ ඉන්නකොට ඕවා කරන්න නෙමෙයි බලේ ගත්තේ. නමුත් අපිට පේනවා දැන් යන්නේ වෙන තැනකට ඔබතුමාලා ගමන් කරනවා. ඒ වගේම තමයි ඒවා රංගවල මේ ඒ ඩිග්‍රී එක නෙමෙයි තියෙන්නේ. මේ රංග මේ කවුද? දැන් ඔබතුමාලා කතා කරා විශේෂයෙන්ම දැන් උත්තර දුන්නා මේ මේ අරුණපත්තරය ගැන. දැන් මේ අරුණපත්තරේ දැන් මේ නිවුස් එක මොකක්ද? අරුණපත්තරේ නිවුස් එක දැම්මා විශේෂයෙන්ම මේ ආරක්ෂක කමිටුවේ ලියුම් ඕනේ කියලා මේ තර්ජ සාතික ගන්න. ඒක පත්තරේ වාර්තා කරා. ඒක ග්‍රාමසේවකවරු කියලා තියෙනවායි කියලා. එදා මෙතන විවාදයේදී පොලිසිය බාර ඇමතිතුමා එක ප්‍රතික්ෂේප කළා. එහෙම එකක් නැහැයි කියලා. එතකොට අපිත් නැගිටලා කිව්වා එහෙම එකක් තියෙනවා. දැන් මගේ ප්‍රදේශයේ සමහර පොලිස් ස්ථාන පෞගිය කාලේ එහෙම සාතිකයක් ගේන්න කියලා කිව්වා. මමත් කිව්වා. මම ඇමතිවරයාට පෞද්ගලිකව ඒ පොලිසිය නමත් ලියලා දුන්නා. එහෙම වෙලා තියෙනවා. එතුමා ඇහුවා මොකද්ද පොලිසිය කියලා. මම පොලිසිය නමත් එතුමාට ලියලා යවුවා මේ පොලිසියෙන් තමයි කියන්නේ ගේන්න කියලා. ඔබතුමාලා කියන එහෙම එන හරි එහෙම එකක් නැත්තම් ඒ ප්‍රශ්නේ විසඳුණා. එතකොට ඇයි මේ 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 කතුරුවරයව මේ ගේන්න යන්නේ CID එකට? ඒකයි ප්‍රශ්නේ. ඒතකොට අද වෙනකොට සියලුම මාධ්‍ය සංවිධාන විරුද්ධ වෙලා තියෙනවා මේ ගේන එක වැරදි කියලා. ඒතකොට මේ 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 වැරදි කියලා ඒගොල්ලෝ කියලා තියෙනවා. ඒතකොට අද වෙනකොට තමුන්නාංශලා කියනවා නෑ ඒක ගේන්න ඕනේ මේ බොරු නිවුස් දාන එකට මට්ටු කරන්න ඕනේ කියලා. දැන් ඒ ප්‍රවෘත්තිය ඇමතිතුමාට අයිතිය තියෙනවා. බොරු නිවුස් එකක් වුණාම ඒක නිවැරදි කරන්න ඇමතිතුමාට අයිතිය තියෙනවා. ඉතින් ඒක මාධ්‍ය කරලා තියෙනවා නම් ඒක ප්‍රමාණවත්. ඒතකොට ඊට එහා ගිහිලා කතරුව CID එකට ගේනවා කියලා කියන්නේ ඒ යන්නේ දේශපාලන උවමනාවක් උඩ මාධ්‍ය නිදහසට වැටබැඳීම. මාධ්‍ය නිදහස වැටබැඳීම හා මාධ්‍ය බය කරගන්න. ඒක වැරදි. ඒතකොට දැන් මෙතන ශාෆි ගැන කතා වුණා. අපේ බිමල් රත්නායක ඇමතිතුමා කිව්වා ෂාෆි හරියට හරි බිමල් රත්නායක ඇමතිතුමා කිව්ව දේ 100%ක් මම එකඟයි. ෂාෆිගේ මේ මේ ප්‍රශ්නය මාධ්‍ය විසින් ඇවිල්ලා. ඉතින් මාධ්‍යට ඒ ප්‍රශ්නය අවුල්ලන්න කවුද වැඩ කළේ? ඒ පිළිබඳව ශානී රවි පරීක්ෂණයක් කරානේ 2019. පරීක්ෂණයක් කරලා ශානී රවි කුරුණෑගල මහේස්ත්‍රාත් උසාවියට වාර්තාවක් දුන්නා. මොකද වාර්තාවේ තියෙන්නේ? ඒ වාර්තාවේ කියනවා පැහැදිලිවම ඒ මාධ්‍යවේදියාට ෂාෆි ගැන ලියන්න කියලා දුන්නේ දැන් මේ දකුණු බලාත් බාරව ඉන්න ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිස්සිරි ජයලත් කියලා. ඔබතුමාලා තවම තියන් ඉන්නවා. දැන් ඊළඟට ඒ කුමන්ත්‍රණේ අනිත් එක්කෙනා කවුද? එදා කුරුණෑගල ඉඳපු SP මහින්ද දිසානායක. ඔබතුමාලා පෞගිය දවස්වල DIG ප්‍රමෝෂන් දෙනකොට මහින්ද දිසානායකව DIG කරා. දැන් ඒක ගැන කතා කරන්නේ නැහැනේ. ඒ මාධ්‍යන්ට ඕන විදියට මේ කුමන්ත්‍රණය කරපු දෙන්නම තමුන්නාන්සලාගේ ආණ්ඩුවේ ප්‍රොමෝෂන් ලැබුවා. ඒ ડોක්ටර් ශාෆිල වෙච්ච අසාධාරණයට මූලික වෙච්ච දෙන්න. මහින්ද දිසානායකව DIG කරා, කිස්සිරි ජයලත් සීනියර් DIG දකුණු බලාතේ. කිසි ප්‍රශ්නයක් නැහැ. අපේ විමල් රත්නායක තුමා එතුමා කියූප එක හරි මාධ්‍ය මේක උස්සන් දිව්වා. නමුත් මාධ්‍ය උස්සන් දුවන්න කවුද මේ වැඩේ පත්තු කරේ? මේ පත්තු කරපු එක්කෙනාට ඕගොල්ලෝ දඬුවම් කරන්නේ නැහැනේ. ඒ ඒ ඒ වැඩේ කරපු අය තාම නිදැල්ලේනේ. දැන් ෂාෆි පැමිණිල්ලක් දැම්මනේ. දැන් 2024 නොවැම්බර් මාසේ 7 වෙනිදා ෂාෆි දැම්මා පොලිස් හෙඩ්කෝටර්ස් වල පැමිණිල්ලක් එයාට වෙච්ච අසාධාරණේ නිවැරදි කරන්න කියලා. ඒ පැමිණිල්ල තාම විභාගේ කරේ නැහැ. ඒ පැමිණිල්ල ෂාෆිව ගෙනල්ලා කට උත්තරයක් අරන් පරීක්ෂණ තාම පැවැත්වුවේ නැහැ. දැන් එතකොට අද වෙනකොට අවුරුද්දක් පහු වෙලා. ඉතින් ඒකයි අපි කියන්නේ දැන් තමුන්හන්සලා බලයට එනකොට මේ රටේ ජනතා නැගිටීමක් එක බලයට එන ආපු ආණ්ඩුවක් ඒකෙදී ජනතාවගේ අපේක්ෂාවන් විශාල ප්‍රමාණයක් තියෙනවා. අපි දන්නවා පරණ දේශපාලන ක්‍රමය වෙනස් වෙන්න ඕනේ. පරණ දේශපාලන ක්‍රමය අරන් අපිට යන්න බෑ. ඒකේන ඒ මතයේ උඩ මේ මේ විශේෂයෙන්ම විනිවිදභාවය ගැන ආණ්ඩුකරණය සම්බන්ධව පාරදුෂ්‍යභාවය ගැන මේවා තමයි පෞගිය මැතිවරණ වේදිකාවල් වල අපි දෙගොල්ලම කතා කරපු දේවල්. නමුත් අපිව විශ්වාස කරේ නැහැ තමුන්වහන්සේලා විශ්වාස කරා. තමුන්වහන්සේලා බලයට ගෙනා. දැන් තමුන්වහන්සේලා ඒ බලය අරගෙන ඒ කියපු දේවල්ද මේ වෙන්නේ? එතකොට ඒකල පරස්පරි දේවල් වෙනවා.
Order please. පාර්ලිමේන්තුවේ යලි රැස්වේ. අද දිනට නියමිත පාර්ලිමේන්තුවේ කටයුතු නිම කිරීම සඳහා අවශ්‍ය කාලය ලබා දීමට සභාව එකඟද?
අයයි.
කාර්යක සභාවේ යලි රැස්වේ. ගරු මන්ත්‍රීතුමා ඔබතුමාත් කතාව කරගෙන.
තව විනාඩි කීයක් තියෙන? සභාපතිතුමිය
ඔබතුමාට තව විනාඩි 4කුත් තත්පර 35ක කාලයක් ලැබෙනවා.
හරි. එතකොට මම කියාගෙන ආවේ විශේෂයෙන්ම එතකොට දැන් මේ පෞගිය ඒ ජනමතය ලැබුණේ ඒ විශේෂයෙන්ම ඔබතුමාලා අපි දෙගොල්ලන්ම එකම දේවල් ගැන කතා කරා. නමුත් අපිට වඩා ජනතාව තමුන්නාන්සලා විශ්වාස කරා. ඒ උඩ තමයි මේ බලය ආයි මතක තියාගන්න. එතකොට ඒ ආපු ආශ්වාදයත් එක්ක ඒ ජනතා නැගිටීමත් එක්ක මේ රටේ සමාජ දේශපාලනමය පරිවර්තනයකට ලක් කරනවායි කියන විශාල බලාපොරොත්තුත් එක්ක තමයි ඡන්දය දුන්නේ. දැන් නමුත් ඒ ගමන යනවාද කියන එක තමයි දැන් තියෙන ප්‍රශ්නේ. එතකොට දැන් අපි මේ මම පෙන්නපු විශේෂයෙන්ම දැන් අරුණපත්‍රයේ සම්බන්ධව ගත්තම ඔබතුමාලා බලයට ගේන වැඩියෙන්ම වැඩ කරපු Facebook එකේ තවම ජනාධිපතිතුමාට මේ සහයෝගය පළ කරලා යන උවිඳු කුරුකුරසූරි. ද උවිඳුගේ Facebook page එකේ දාලා තියෙනවා අර මේ පොලිස් ඇමතිතුමාගේ ඒ චක්‍රලේඛනයේ සම්බන්ධව ඒ ප්‍රශ්නේ සම්බන්ධව දාලා තියෙනවා. බලන්නකෝ ඒකේ කියලා comments ටික 90% ගේ කමෙන්ට්ස් ගාලා තියෙන හැම එක්කෙනාම කියනවා අපිට මේ ප්‍රශ්නේ ආවා. අපි ගියාම අපේ ගම්වල පොලිසිය කිව්වා අපිට මේක අරන් එන්න කියලා. මේ උවිඳුගේ Facebook page එකේ. උවිඳු කියලා කියන්නේ ආණ්ඩු විරෝධී. අපි කියන එක නම් කියන්න පුළුවන් නේ. අපි තමුන්නාසලට විරුද්ධව ඉඳ බොරු කියනවා කියලා. ද උවිඳු බොරු කියන්නේ නැහැ නේ. උවිඳු කියලා කියන්නේ ඕගලංගෝ බලයට ගේන්න සෑහෙන වැඩ කරපු එක්කෙනෙක් තවම තමුන්නාසලගේ ආණ්ඩුව ආරක්ෂා කරගෙන කතා කරන කෙනෙක්. එයාම දැන් ලියනවා මේක වැරදි වැඩක් කියලා. ඒ හින්දා මේක පෙන්නලා දෙනකොට ඒක නිකන් මේ වෛරක්කාරී විදියට එහෙම හිතන්න එපා. මෙතන ප්‍රශ්නේ මේක සමහර පොලිස් ස්ථානවල මේක ඉල්ලලා තියෙනවා. මගේ ප්‍රදේශයේත් ඉල්ලලා තියෙනවා. මම ඇමතුමාට නමත් එක්ක දුන්නා මගේ ප්‍රදේශයේ පොලිස් ස්ථානේ මේ පොලිස් ස්ථානේ මේක ඉල්ලලා තියෙනවා කියලා. සමහර විට මේක ඔබතුමාලාගේ ආණ්ඩුව එන්න කලින් ඉඳන් වෙන දෙයක් වෙන්නත් පුළුවන්. එහෙමත් වෙන්න පුළුවන්. ඉතින් ඒක එහෙම වෙන්න පුළුවන්. ඒක මම නැහැ කියලා කියන්නේ නැහැ. නමුත් ඒක කොහොම හරි මෑතක් වෙන තුරුම ඔබතුමාලා පොලිස් ඇමතිතුමා මේක පත්තරේ දැකලා ඒකට උත්තරේ දෙනකම්ම යම් යම් පොලිස් ස්ථානවල මේක ඉල්ලගෙන හිටියා. ඉතින් ඒ හින්දා මම කියන්නේ දැන් ඒ දේවල් වලට මාධ්‍ය එයාව මේ විශේෂයෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම. දැන් එතුමා ඒ ප්‍රවෘත්තිය පළ කරලා තියෙන්නේ ග්‍රාමසේවකවරුන්ගේ සෝස් එක්ක. එතකොට දැන් ඒක නිවැරදි කිරීමේ අයිතිය තියෙනවා ඇමතිතුමාට. ඒක නිවැරදියක් මේ පත්‍රයේත් කරලා තියෙනවා නම් ඉතින් මං හිතන්නේ නැහැ තව දුරටත් එයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම තුළ මේ මේ මේක තවත් අවුලකට යනවා. ඒ වගේම මාධ්‍ය නිදහස සම්බන්ධව විශාල ප්‍රශ්නයකට යනවා. ඒ වගේම තමයි ගරු සභාපතිතුමිය අද මේ විශේෂයෙන්ම මේ නාගරික හා මේ නිවාස සංවර්ධන ඒ අමාත්‍යංශයේ යටතේ විශේෂයෙන්ම මේ
විනාඩි එකහමාරක කාලයක්
අවසන් කරන්නම් විශේෂයෙන්ම දැන් මේ නාගරික සංවර්ධන යටතේ තියෙන මේ කොළඹ නගරයේ විශේෂයෙන්ම නිවාස විශාල ප්‍රමාණයක් තියෙනවා ඒ නඩත්තු වෙන නමුත් අපිට පේනවා ඒ නඩත්තුව වෙන ඒ නිවාස විශාල ප්‍රමාණයක් අද වෙනකොට ඉතාම ශීඝ්‍රයෙන් යම්කිසි ආකාරයේ පරිහානියකට යනවා සමහර නිවාසවල සංකීර්ණවල නීති විරෝධී ඒ තිබෙන නාගරික නිවාස සංවර්ධනයේ අනපනත් වලට පරිබාහිරව සමහර අය ඒව තුල වෙන වෙන ව්‍යාපාර කරගෙන යන තත්ත්වයක් අපිට දකින්න ලැබෙනවා ඒද මම කියනවා ඒ ඇමතිතුමාට ඒ ගැන අවධානය යොමු කරලා විශේෂයෙන්ම එක්කෝ ඒ නිවාස නැවත ගන්න එක්කෝ ඒ වුණව ගෙනල්ලා අවවාද කරන්න මොකද ඒවා අනිකුත් ඉන්න නිවාස හිමියන්ට ඒ නිවාසවල වාසය කරන අයට විශාල කරදරයක් වෙලා තිබෙනවා සමහර තැන්වල ඔබතුමාලගේ නියෝජිතයෝ ඉන්නවා හිටියට ඔවුන්ට පැමිණිලි කරත් ඔවුනුත් සමහර තැන්වලදී ක්‍රියාත්මක වෙන්නේ නැහැ මොකද මමම පෞද්ගලිකව කීප වතාවක් ඔය ඉන්න නිලධාරීන්ට මේ කොළඹ නගරයේ තිබෙන විශේෂයෙන්ම නාගරික සංවර්ධන අධිකාරිය යටතේ පාලනය වෙන නිවාසවල තිබෙන පැමිණිලි ඉදිරිපත් කළා දෙන හින්දා මම ඉල්ලා සිටිනවා නිවාස ඇමතිතුමාට ඒ පිළිබඳව අවධානය යොමු කරමින් කාලය වේලාව ලබා දුන්නාට බොහොම ස්තුතියි මගේ කතාව අවසන් කරනවා බොහොම ස්තුතියි
ස්තුති ගරු නියෝජ්‍ය ඇමතිතුමා
අපේ මුජිබර් රහමාන් මන්ත්‍රීතුමා කියපු කාරණේ සම්බන්ධයෙන් දැන් මං හිතන්නේ දවස් 4-5ක් වාද විවාදයට ලක් කළා ඒ ප්‍රශ්නේ අපි අවසන් කරා අවසන් කරාට පස්සේ තමයි නැවතත් මේ ක්ලියරන්ස් සර්ටිෆිකේට් එකක් පිළිබඳව සාකච්ඡාවක් කරන්න ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි මේ කාරණය එතුමා හරි වචනයක් පාවිච්චි කරා ඒ කාලෙත් වෙන්නට ඇති කියලා ඇත්තටම ඒ කාලේ ඒක වුණා අපේ කාලේ මේක වෙන්නේ නැහැ මේක තමයි වෙනස එතකොට ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලන්ගේ හෘද සාක්ෂිය ඇතුලේ තියෙනවා මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි මේ මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි මේ ප්‍රශ්නේ අපි බේරුවනේ දැන් දවස් තුන
අවසන් කරන්න කරු
අවසාන වශයෙන් ටීවී චානක මන්ත්‍රීතුමා මෙතන සභාගත කරා ලේඛනයක් ඒ ලේඛනය
මොරටු
මුල්ල ප්‍රදේශයේ මොරටු මුල්ල
පොලිසිය
මම මේ නියෝජ්‍ය ඇමතිතුමාට මම මෙතන කිව්වේ සභා මෙතුමා කිව්ව මේක ඉවර වුණායි කියලා මේක ඉවර වුණේ නැත්තේ අරුණ පුවත්පතේ ඒ මාධ්‍යවේ ඒ කතරුව CID එකට එන්න කියලා තියෙන ඒ ඒ ඒ ඒ ලියුමත් එක්ක තමයි මේ ප්‍රශ්නේ ඉවර වුණේ නැත්තේ නැත්තම් මේ ප්‍රශ්නේ ඉවරයි ඔබතුමා කියන එක හරි මම එකඟයි නමුත් ඔබතුමාට මම පැහැදිලිව කිව්වා මම පොලිසිය බාර ඇමතිතුමාට කිව්වා මගේ ප්‍රදේශයේ ඉන්න පොලිස් ස්ථානවලත් මේක කැළවනවා
TB සරත් මන්ත්‍රීතුමා
මමත් මේක කිව්වා
ඔබතුමාට විනාඩි 8ක කාලයක් ලැබෙනවා විනාඩි ගරු සභානායකතුමා
ගරු සභාපතිතුමිය විපක්ෂ නායකතුමාට අපි මගින් මකට කිව්වා එහෙම විශේෂ සහතිකයක් ගන්න නෑ කියලා දැන් මේ තියෙන වෛරී දේශපාලනේ ආරෙන්න වෙන කිසි දෙයක් නැහෙනි දැන් ડોક્ટર ශාතුගේ ප්‍රශ්නෙත් දැන් වැරදි ඒක ගිනි තියපු එකේ කවුද වැරදි ඒ වාර්තා මේගොල්ලන්ට අනුව ඒ වාර්තාව ලියපු පොලිස් නිලධාරී ඒ කියන්නේ කොහොම හරි දුෂ්ට විදියට මම ඇත්තටම කනගාටු වෙන අප්‍රසන්න මම ඒක ඇත්තටම එළියට ගියේ මේ වගේ අප්‍රසන්න දේශපාලනඥයෝ මේ රට ගිනි තියපු ශාෆිලාව හිරේ දාපු ඒ මාධ්‍ය ගිනි තියපු අයගේ දැන් වැරදි කවුද? වැරදි ශානී අර කවුද? පොලිසිය කවුද? මේ වගේ වෛරී සහගත දේශපාලනයක කොහොමද මැතිනින් ඉස්සරහට යන්නේ? බොහොම ස්තුතියි ඔබතුමිය අවස්ථාව ලබා දුන්න.
මේ විවාදයක් කරගැනීමට අවශ්‍ය වෙන්නේ ගරු නියෝජ්‍ය ඇමතිතුමනි